sunu sitak no tawat eti dei iwenoi nivan maga mata pasak uwa obe sadham esu mine obe sadham esu
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසු භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පඤ්ඤත්ථම් වේදිතම් වෝ විඤ්ඤූ හේති ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිධං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේදියං සම්භං සම්බදානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්දසින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං භයං සදා ජයෝ මුනිංගස්ස සුබෝති මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උංගෝසයුම් දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං ඒතේන සච්චේන ජයස්සු තුයිහං සාදු 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 තෙරුවන් සරණයි පින්වත් සෑම් සිළු දිනාටම අද දවසෙහි ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය සිහිපත් කරගනිමින් දායකත්වය දරනු ලබන්නේ ස්වර්ණා පෙරේරා පින්වත් මෙතිනිය සහ අශෝකා පෙරේරා පින්වත් එම මෙතිතුමන් විසින්. ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ දායකත්වය දරන අශෝක පෙරේරා මැතිතුමන්ටත් ඒ වගේම ස්වර්ණා පෙරේරා මැතිනියටත් ඒ හැම දෙනාගේම පවුල්වල ඥාති මිත්‍ර හිතයිසි පිරිස යම් පිරිසක් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් සිටිද්ද ඒ හැම දෙනාටම ආයුරාරෝග්‍ය සැපවර්ධනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙමෙතිනියටත් මෙමෙතුමාටත් උන්වගේ ආශිර්වාද වේවා ආයුරාරෝග්‍ය සැපවර්ධනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂත් ඒ වගේම ශාසනික කටයුතු සිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තියත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ හැම දිනාටමත් උන්වන්ගේ ආශිර්වාදයේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කොට සිටිනවා. ඒ වගේම අද උපන්දිනය නිමිති කොටගෙන විශේෂයෙන්ම ඒ වෛද්‍ය දිස්නා මොදලගේ පින්වත් වෛද්‍යතුමිය අපිට මේ ඉදිරියේ පෙනෙන මයික්‍රෝෆෝනය ආදී ඒ සද්ද විකාශන උපකරණ ලබා ගැනීම සඳහා දායකත්වයක් දරමින් උපන්දින සුභපැතුම් එක්කලා එතුමියටත් ආයුරාරෝග්‍ය සැපවර්ධනය සැලසේවා කියලා වෛද්‍ය දිස්නා මුදලිගේ මැතිනියට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ උපකාරක පිණිස මේසය පරිත්‍යාග කර ගැනීම සඳහා කටයුතු කරපු අනෝමා විජේසූරිය පින්වත් මැතිනියත් එම තමන්ගේ කල්යාණ මිත්‍ර පිරිස ඒකරාශී වෙලා ඒ පරිත්‍යාගය සිදු කළා. ඒ හැම දිනාටමත් තුන්වන්ගේ ආශිර්වාදය සැලසේවා. දහම් අවබෝධය තව තවත් දියුණු කරගන්නට අවශ්‍ය කරන පංච ඉන්ද්‍රිය බල ධර්මයෝ දියුණු පමුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි අප හැම දිනාටම ධර්මය ගොඩනගා ගන්න බණ භාවනා කරන්න මේ දහම් මණ්ඩපය මේ ධර්මශාලාව පින් සිතින් ඉදි කරලා පූජා කළේ නිස්සරණ අධ්‍යාසයෙන් සම්බුද්ධ ශාසනයට පින්වත් චන්දන තිසේරා මැතිතුමන් සහ පින්වත් ශාමලී තිසේරා මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් ඒ හැම දිනාටමත් ආයුරාරෝග්‍ය සැපවර්ධනේ වේවා සිතන පතන යහපත් උතුම් බලාපොරොත්තුන් සඵල සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දෙපාර්ශවයේම නමින් මිය පරලොව යන්නට යෙදුණු දෙමව්පියෝ ඇතුළු වංශ පරම්පරාගත ඥාති වර්ගයා හැම දිනාටමත් සාංසාරික වශයෙන් සැපයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවර 2021 වසරේදී ඒ කඨින පූර්ණ්‍යෝත්සවයේ බාරගෙන කටයුතු කරන ඒ රාජපක්ෂ මැතිණිය සහ එම පවුලේ හැම දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු. හොඳයි සාදු. 2021 වසරේ 8 වෙනි මාසයේ 27 වෙනිදා ස්වාමින් වහන්සේගේ උපන්දිනය නියමිත කරගෙන සිදු කරනු ලබන ධර්මදේශනා පින්කම. උපන්දිනය වෙනුවෙන් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ, සෙත් ප්‍රාර්ථනා කළ, ඒ සුභාශිංසන එකතු කරපු සෑම සියලු දෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා, ආයුරාරෝග්‍ය සපවර්ධනය වේවා කියල මුලින්ම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙලොවට බිහි කරපු මව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිත් සතරේ ගැන්වූ ගුරුවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. සසරට එකතු වෙච්ච අයට සසරින් සැපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේව සිව්පස්යෙන් උපස්ථාන කරන, පෝෂණය කරන සියලුම දායක කාරක පින්වතුන්ටත් ආයුරාරෝග්‍ය සැපවර්ධනය ප්‍රාර්ථනා කරනවා. මටත් මේ සම්බුද්ධ ශාසනයේ තව බොහෝ කාලයක් ශාසනය වඩන්නට, සම්බුද්ධ වචනය දේශනා කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. කාටත් ලැබෙනවා වසරකට සැරයක් උපන්දිනය කියන දවස. ඒ දවසට පුළුවන් පින්නතුන්ගේ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ජීවිතයේ උපතේ සිට මේ දක්වාම ජීවන ගමන සිහිපත් කරන්න පුළුවන්. සිහිපත් කරලා එයින් අවබෝධයක් ළඟා කරගන්න පුළුවන්. අපි කුමක්ද කළ යුත්තේ, කුමක්ද උනේ, කුමක්ද හරිවැරදි ආදී වශයෙන් කල්පනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා පින්නතුනේ. එහෙම කල්පනා කරලා ජීවිතේ හදා ගන්න පුළුවන් ඉස්සරහට යන්න, බුද්ධානුශාසනාවට ගලප ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයට තව එක් කරගත යුතු ධර්මකාරණා, ජීවිතය වඩාත් අර්ථ සම්පන්න කරන, ආලෝකවත් කරන කරුණුකාරණා ආදිය සැලකිලිමත්ව ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන දවසක්. හුදු නිෂ්කාම භෝගී අන්දමින් ගත කළ යුතු දවසක් නොවේ. බොහොම අර්ථ සම්පන්නව කටයුතු කළ යුතු දවසක් කියලා අපි කල්පනා කරනවා. එනිසා සීලු දෙනාටමත් අපි මතක් කරන්නේ තමන්ගේ උපන්දිනය දවස හුදු ලාමක ප්‍රීතියක් සතුටක් ඇති කර ගන්නවට වඩා බොහොම අර්ථ සම්පන්නව තමන්ගේ උපන්දින සාදය, උපන්දින උත්සවය පවත්වා ගන්නව නම් ඒක තමන්ගේ ජීවිතයට මහත් වූ බලයක්, ආශිර්වාදයක් කරගන්නට ඔබට අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්. හොඳයි පින්නතුනි, ධර්ම කතාව. උපන්දිනය දවසේදී පෙනෙන්නට තියෙන ප්‍රධාන ධර්ම කතාව තමයි වය ධම්මා සංඛාරා කියන ධර්ම කතාව තමයි කාටත් මතක් වෙන්න ඕන. හැපි බර්ත්ඩේ කියලා කේක් කපනවට වැඩිය හොඳයි වය ධම්මා සංඛාරා කියලා කැපුවනම් ඒක. මොකද හේතුව, වය ධම්මා සංඛාරා කියලා කියන්නේ සංස්කාර ධර්මයේ හැම මොහොතකම ක්ෂය වෙවි යනවා කියන එකයි. ඉතින් උපන්දිනය කියලා කියන්නේ සංස්කාර ධර්මයාගේ ක්ෂය වීමක්. සෑම සියලු දෙනාටම ජීවිතවලට ලැබෙන සංස්කාරකයාගේ ක්ෂය වෙන දවසක් තමයි උපන්දිනේ දවස. ඒ ගැන සිහිපත් කළාම තමන් ජීවත් වුණු කාලයත්, ඒ වගේම තව ජීවත් වෙන්න තියෙන කාලයත් තමන්ට ගණනය කරලා බලලා හදාගන්න පුළුවන්. ඒකට වය ධම්මා සංඛාර නම් ඊළඟට එන වචනේ තමයි අප්‍රමාදේන සම්පාදේත. සම්බුද්ධ වචනේ. අප්‍රමාදීව සද්ධර්මය අවබෝධ කරගන්න. සංසාරේ අනාදිමත් කාලයක් දුක් විඳ විඳ සසර නොදැන මේ ආපු ගමනේදී සම්බුද්ධ වචනය දැනගන්න මොකද්ද කියලා. සම්බුද්ධ වචනය කුමක්ද කියලා දැනගන්න කිව්වහම පින්නතුන්ට බලන්න තියෙන සම්බුද්ධ වචනයෙන් අපගේ හිත ගැන කුමක්ද ප්‍රකාශ කරලා තියෙන්නේ, නිර්වාණය ගැන කුමක්ද ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා දැනගන්නයි තියෙන්නේ. හිත ප්‍රත්‍යක්ෂ කටයුතු ධර්මයක්. ඒක ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගන්න උවමනාකම් තියෙන්නේ. තමන්ගෙන් ඈත තියෙන දේවල් තමයි ඉගෙන ගන්න ඕන. තමා තුළ හැමතිස්සෙම දැනෙන හිත ඉගෙන ගත යුතු නැහැ, ප්‍රත්‍යක්ෂ කටයුතුයි. දුකත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධ මාර්ගයත් මේ බඹයක් වමන ශරීරය ඇතුළෙම පිහිටා තිබෙනවා කියලා බුදුහාමුදුරුව දේශනා කළා. එහෙමනම් ඒක ප්‍රත්‍යක්ෂ කටයුතුයි, මේ බඹයක් වමන ශරීරය තුළින්ම. තමන්ගේ දුක තමන් හොයාගන්න ඕන. තමන්ගේ දුක හැදීමට හේතු තමන්ම සොයාගන්න ඕන. ඒ හේතු වලින් නිදහස් වෙන ක්‍රමය බුද්ධානුශාසනාව උපකාර කරගෙන සොයාගන්න ඕන. ඒ මාර්ගයේ ඒ බුද්ධානුශාසනාව අනුගමනය කරමින් ගමන් කරන්න ඕන. තමන්ගේ දුක තමන් තමයි දන්නේ. තමන්ගේ මමත්වයේ බර තමන් තමයි දන්නේ. තමන්ගේ ලෝභ ද්වේෂ මෝහ ප්‍රමාණය දන්නේ තමන්. හරියට අර තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනා කියලා වචනයක් අපි අහලා තියෙනවා. තමන්ගේ බඩේ කැක්කුම දන්නේ තමන්ම කියලා දන්නවනේ. අන්න ඒ වගේ තමයි. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න දන්නේ තමන්මයි. නමුත් ඒව වැහිලා තියෙන්නේ. මොනවයින්ද වැහිලා තියෙන්නේ? මිනිස්යාගේ කෙලෙස් වල ඇති ආසත්ව භාවයන්ගෙන් සහ මේ සමාජ තර්කකාරීත්වය තුළින් ඒව සියල්ලක්ම වැසී පවතිනවා. මොහොතක් නතර වෙලා දවසට පැය භාගයක්වත් විවේක කාලයක් අරගෙන තමන්ගේ හිත දිහා නිහඬව බලා සිටියොත් පමණයි තමන්ගේ හිතේ තියෙන ගැටලු निराකරණය කරගන්න මඟ පෑදෙන්නේ. සිතක් කියලා දෙයක් තියෙනවා, තමන්ට පාලනය නැති එකක්. අන්නේ සිත අවබෝධ කරගත යුතුයි කියලා අදහසක් පහළ වෙනවා. ඉතින් පින්නතුනි, මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධත්වය පහළ වීමට මත්තෙන් මේ සිත දමනය කර ගැනීම සඳහා විවිධ උපාය මාර්ග භාවනා ක්‍රම ලෝක නිර්මාණය කළා. එකක්වත් සාර්ථක වුණේ නැහැ. ඒ කියන්නේ හිත උසස් කරගන්න ටිකක් හැකියාව ලැබුණත් සිත සම්පූර්ණයෙන් දමනය කරන්නට, නිරෝධයට පත් කරන්න උන් ශක්තිමත් වුණේ නැහැ. මමත්වය කියන එක දුරු කරන්න බැරි වුණා ඒ කිසි ශාස්ත්‍රවරයෙකුට. ඉතින් මමත්වය දුරු කරන අභියෝගය බාරගත්තේ සිද්ධාර්ථයන්, සිද්ධාර්ථ ගෞතම උතුමා. කොහොමද මමත්වය දුරු කළේ? මමත්වය දුරු කිරීමේ මාර්ගය හැටියට තෝරගත්තා පටිසෝතගාමි ප්‍රතිපදාව. එහෙම නැත්නම් අපි කියන එකට අන්තයකට නොවැටීමේ ප්‍රතිපදාව. එහෙම නැත්නම් අපි කියනවා මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියලා මතක් කරගන්න. ඉතින් මේ මජ්ක්‍ධිම ප්‍රතිපදාව හඳුනන්නේ ආරිය උතුමන් විතරයි. හිත මෙහා උදවිය මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මෙන්න මෙයයි කියලා හිතනවා. නමුත් ඒක වැරදි. ඒක සිතලුවක් පමණයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේක වෙන්නේ නැති කියලා එයාට හිතෙනවා. ඒක සිතලුවක්. නිකම්ම සිතුවිල්ලක් විතරයි. ඒක ඇත්තක් නැහැ. සැබෑ මධ්‍යම ප්‍රතිපදාව අඳුනාගන්නේ ඒ ආර්ය තත්වයෙන් මේ මධ්‍යම ප්‍රතිපදාවට පත් වුණාම පමණයි පින්වත්නි. ඉතින් ඔය වගේ සිතලුවක් බවට පත් වෙලා සිතුවිල්ලක් බවට පමණක් පත් වෙච්ච ගොඩාක් ධර්ම කරුණු තියෙනවා. අපේ සමාජයේ ඉන්න පින්නතුන් අනිත්‍යයි කියලා හිතනවා. ඉතින් ඒ ඇත්තන්ට හිතන අනිත්‍යයක් තමයි. ඒක සිතලුවක්. සිතුවිල්ලක්. මේක දුකයි කියලා හිතනවා. එයාට හිතෙන විදිහේ දුකක්. මේක අනාත්මයි කියලා හිතනවා. ඒ හිතෙන විදිහේ අනාත්මයක් ඇත්තක් නෙමෙයි. සත්‍යයක් නොවේ. ඉතින් එහෙම සිතලුවක් විතරක් වෙනවත් නේ යථාර්ථයක් වෙන්නේ නැහැ. තමන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන මොකද්ද මේ අන්තයකට නොවැටෙන මාර්ග දර්ශනය කියලා. අන්තයකට නොවැටෙන මාර්ග දර්ශනය කුමක්ද? පින්තුන්ට නිර්වාණය නැමැති නිර්වාණ වර්ණාව තියෙනවා. ඒ නිර්වාණ වර්ණාවෙන් ගොඩාක් වෙලාවට නිවන් මඟ පාද ගන්න පුළුවන්. නිර්වාණයේ ස්වභාවයන් මතක් කරලා දෙනවනේ. නැත්තම් නිවන හොයනෝ අපරාධේ කාලයේ මහන්සි වෙයි වෙලා යනවා. එසා දහමක් තේරුම් ගන්න උත්සාහ කරනකොට සියලු ධර්ම එකට කැටි කරගන්න වග බලා ගන්න ඕන. ඒකට කියනවා හකුලුවා ධර්මයේ දකින්නවා කියලා. කුමක්ද පින්නතුනි නිර්වාණ වර්ණාව එහෙම නැත්නම් නිර්වාණ ස්වභාවය පිළිබඳව මතක් කරනකොට අපිට දක්නට ලැබෙන කාරණා. එකක් තමයි නිවන කියන එක කොහෙවත් පවතින එකක් නෙමෙයි කියලා අපි අහලා තියෙනවා. නිවන් දකින්න යන කෙනෙක් මේක අනිවාර්යෙන් දැනගෙන යන්න ඕන. නැත්තම් හොයාගන්න බෑ. නිවන කියන එක කොහෙවත් පවතින එකක් නෙමෙයි. මේ දස දිශාවෙන් කිසිම දිහාවක පවතින තැනක් නෙමෙයි. අපිට ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ මේ ශරීරයේ මේක පවතිනමය, එළියේ මේක පවතිනමය, අහසේ හෝ පොළවේ හෝ කොතන හරි තැනක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. පෙන්වලා දීලත් නැහැ. තර්කිකුත් උපදිනවා. එහෙමනම් දිශාවක නැත්තම් තැනක නැත්තම් කොහොමද අපි ඒක අවබෝධ කරගන්නේ කියලා. අන්න ඒ නිසා තමයි සම්බුද්ධ ශාසනය මේක අද්භූත ධර්මයක්, ආශ්චර්යමත් ධර්මයක් හැටියට සලකන්නේ. එහෙමනම් නිවන් හොයාගෙන යද්දී හොඳට මතක තියාගන්න ඕන ඒක තැනක තියෙන දෙයක්, දිශාවක තියෙන දෙයක් නොවේ කියලා බුදුවදනේ හොඳට මතක් කරලා තියෙනවා කියලා මතක තියාගෙන යන්න ඕන. තැනක දිහා නැත්නම් දිශාවක නැත්නම් එතෙන්ට මාර්ගයක් වැටුනේ කොහොමද? ඊළඟට ඒක ප්‍රශ්නයක්. තර්කයක්නේ. උපද්දවන්න පුළුවන්. කොහොමද තැනක නැති නිවනකට මාර්ගයක් යොදන්නේ? මාර්ගයක් යොදන්න තියෙන තැනක් තිබුණොත් දිශාවක් තිබුණොත් නේ. දිශාවක් නැති තැනකට, තැනක් නැති තැනකට කොහොමද මාර්ගයක් හදන්නේ? අන්න එනම් පින්වතුනේ විශිෂ්ට මාර්ගය. ඒකට කියන විශිෂ්ට මාර්ගයක්. නිවනට දෙපයින් යා නොහැකි. එසේ අනුශාසනා කරලා තියෙනවා. ඒකත් එතෙන්ට ගලපන්න ඕන. එහෙමනම් දිශාවකට නොවැටුණු මාවතක්. දිශාවකට නොවැටුණු මාවතක්. දිශාවක නොපවතින නිවනක්. දෙපයින් යා නොහැකි දහමක්. සමනෝ නත්ති බාහිරේ. ශ්‍රමණයෝ අපිට මේ බාහිරේ කියන එකෙන් අදහස් කරන්නේ මේ සවිඥානක ලෞකික මිනිසයා. බාහිර මිනිසයා. බාහිරෙන් එපිට ඉන්න කෙනා තමයි ලෝකෝත්තරත්වය. එතකොට ශ්‍රමණයා දකින්න බෑ හරියට
ආකාශයේ පදන්නත්ති. අහසේ පිය සටහන් නැතිව වගේම ශ්‍රමණයා තුළ සටහන් නෑ. එහෙමනම් ආර්ය භූමියට පත්වෙච්ච කෙනා කියලා කියන්නේ සටහන් නැති කෙනෙක්. එයා ළඟ සටහන් නෑ. දැන් මම ආර්ය භූමියට පත්වෙලා ඉන්නවනම් මල් ළඟ සටහන් නෑ. මම ගැන කිසි වෙලාවක ප්‍රකාශ කරලා නෑ, වර්ණනා කරලා නෑ. ධර්මයේ තුලින් ඔබ මාව දකින්න. එනිසා මම වචනය තුලින් ප්‍රකාශ කරන්නේ නෑ. මං ගැන ඔබ මේ ධර්මයේ අහලා ධර්මයේ තුලින් මාව දකින්න. ඒකයි ආයාචනය. ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ ආයාචනය. එහෙම නැතුව මම බුදුහාමුදුරුවෝ කී කියා පාර ගියේ නෑ. මම රහතන් වහන්සේ කී කියා පාර යන්නේ නෑ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ තුලින් මාව දකින්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ මතක් කිරීම. ඉතින් ඒ මතක් කිරීම අපි ශ්‍රාවකයෝ හැටියටත් කියන්නෙත්, පින්නතුන්න මතක් කරන්නේ, දේශනා කරන්නේත් ඔබ මේ ධර්මයේ අහලා ඒ ධර්මයේ තුලින් මාව දකින්න. ඒ නිසා මා ගැන මග වරුණාවක් නැහැ. එහෙමනම් කාලඟත් පින්නතුනේ සටහන් නැහැ. ධර්ම අවබෝධය කරගත්තා නම් එයාලඟ සටහනක් නැහැ. මොකද්ද සටහන? ඒ ලෞකික ආයත සටහනක් තියෙනවා. නාමික සටහනක් තියෙනවා, ජාතික සටහනක් තියෙනවා, ගෝත්‍රික සටහනක් තියෙනවා. සටහන් කීයක්ද? සටහන් මිලියන ගාණක් ඇති. අනන්ත සටහන් තියෙනවා. ඒ කියන්නේ අනන්ත පිය සටහන් තියෙනවා. නමුත් අහසේ පිය සටහන් නැතිව ආවාගේ ශ්‍රමණයෝ තුල සටහන් නැහැ කියන ඒ බුදු වදන ඇති නේද නිවන් දකින්න ප්‍රඥාවන්තයෙකුට? පින්නතුනේ මේ ධර්මයේ විකෘති කරලා තියනවා, ධර්මයේ විකෘති කරලා තියනවා කියලා ප්‍රශ්න ඇති කරගන්න ඕනේ. යම් යම් තැන්වල අර්ථ සුද්ධීන් අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා තමයි. ඒව එහෙම වෙනවා. එකම බුදු වදන වුණත් දහ දෙනෙක් දහ ආකාරයකට තේරුම් ගන්නෑ. නමුත් ඕනේ තරම් නිවන් දකින්න කාරණා තියෙනවා. තැනක ස්පිල්ලක් පාපිල්ලක් වැරදුනා කියන එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වෙන්න පුළුවන්. ඒවා තර්කවාද විවාදවලට සංගායනාවන් වලදී මහා යතිවරුන් අතර පවා සංවාද බවට පත් වෙනවා. ඒක නතර කරන්න බෑ. ඒක එහෙම වෙච්ච දෙයක්. නමුත් පින්නතුනේ මේ වදන විතරක් ඇති අපිට නිවන් දකින්න. අහසේ පිය සටහන් නැත, සමනයා බාහිරේ නැත. එහෙමනම් ශ්‍රමණයා ළඟ සටහන් නැහැ කියන එකද මේ කියවෙන්නේ? ශ්‍රමණයා ළඟ සටහන් නැහැ පින්නතුනේ. හොඳට තේරුම් ගන්න. ශ්‍රමණයා කියන්නේ යාට එයා ළඟ සටහන් නැහැ. ඒ කියන්නේ දික්ටි නැහැ. දැන් මේක ඉගෙනගෙන වැඩක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. Taman සටහන් නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න එතෙන්ට කියනවා විමුක්ති ඥානය. ඥානය කියලා කියනවා පින්නතුනේ සටහන්. ඒ කියන්නේ ඥානනේ, ඥානය කරනවා කියන්නේ යම්කිසි න්‍යාය පද්ධතියන් ඔළුවේ රැඳී පවතිනවා. ඒකට කියනවා යම්කිසි න්‍යාය පද්ධතියන් ඔළුවේ රැඳුණු ඒ බුද්ධියට කියනවා ඥානය කියලා කියනවා. සටහන් සහ ඒ විවිධ න්‍යාය පද්ධතියන් නිරෝධ කරපු කෙනාට කියන විමුක්ති ඥාන. ඒකෙන් න්‍යාය පද්ධතියන් නෑ. න්‍යාය පද්ධතියන් කියන්නේ සංස්කාර ලෝකයක්. න්‍යාය පද්ධතියන් අල්ලගෙන ඉන්නේ හීන වශයෙන්. දැන් මිනිස්සු දන්නේ නෑ මේ මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නේ හීනක කියලා. ඇයි දන්නේ නැත්තේ? හීනකම ජීවත් වෙන නිසා. එයි අපි ඒ උපමාව ගත්තේ. හීනක ජීවත් වෙද්දි හීනේ තමන් ඉන්නවා කියලා දන්නේ නැහැ. හීනෙන් අවදි වුණාම තමයි දන්නේ තමන් හීනක හිටියා කියලා. ජීවත් වුණා කියලා. ආන් ඒ වගේ පින්වත්නි, මේ ලෝකෙ මේ ජීවත් වෙන මිනිස්සු හීනයක් දකින්න කියල මිනිසුන්ට තේරෙන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හැබෑවක් කියලා. හැබෑ ලෝකයක ජීවත් වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. හීනක ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ. යම් කිසි දවසක ආර්ය ධර්මයෙන් ඇස අවදි කරගත්තොත්, ඔය හීන ජීවත් වෙච්ච එකෙන් ඇස අවදි කරගත්ත දවස තමයි සිද්ධාර්ථ ගෞතම උතුමන් ඒ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේ. චක්කුන් උදපාදයේ කියන්නේ මගේ ඇහැ ඇරුණා. ඇහැ ඇරුණා කියන්නේ සිහිනෙන් අවදි වුණා. චක්කුන් උදපාදයේ මෙතෙක් කාලයක් තිබුණු වැසිච්ච ඥානය විවෘත වුණා, විමුක්ති ඥානය අවදි වුණා. ඥානං උදපාදේ. මෙතෙක් කාලයක් මහා අඳුරක් තිබුණා, තෙරක් නොපෙනෙන බවක් එක්ක මහා සැකසංකා ගොඩක මම ජීවත් වුණා. මෙන්න මගේ ඇස ආලෝකය ඇති වුණා. දැන් හොඳට ආලෝකවත්. එහෙනම් ආර්ය දර්ශනය කියලා කියන්නේ ඇස පහළ වීම, විමුක්ති ඥානය පහළ වීම සහ ආලෝකය. එහෙනම් ධර්මඥානය උදා කරගත්ත කෙනෙකුට ආලෝකවත් මේ ලෝකෙ පේනවා. අඳුරු නෑ පින්නතුනි. ඕනෑම දෙයක් හට ගැනීම, පැවැත්ම, විනාශය දකින්න නොඇලෙමින් දකින්න පුළුවන්. ධර්මය අවබෝධ කරගත් අපේ බොහෝ පින්නතුන් කතා කරලා කියන කතාවක් තමයි සාවිනාස මේ මොන ලෙඩ රෝග මේ ප්‍රශ්න ආවත් අනේ එහෙමකට කියලා බිය තැති ගැනීම මේ හිතට දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. විවිධ රෝග පීඩාවන් වලින් තමන් අනතුරු වලට පත් වුණත් කියන අනේ සාවිනාස ඒක කයට වෙච්ච දෝෂයක් හැටියට දැනුණ මිසක් ඒක මට වෙච්ච දෝෂයක් හැටියට මට දැනුන්නේ නැහැ. ඒක තමයි ධර්මයේ ආශ්චර්යය පින්වත්නි. ධර්මයේ දැකපු කෙනෙකුට මේ ලෝකේ තියෙන ඒ දාහයන් දැනෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම නැත්තර නැති කරගන්නත් පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුව අර ඇඟිල්ලේ පත්තුවක් බැඳපු අවස්ථාවේදී ඒ ජීවක වෙද ඇදුරුතුමාට මතක් කරේ බුදුවරුන්ට දාහය නැහැ කියලා. මානසික දාහය නැහැ මං, ඒ දාහය නිවල ගොඩක් කල් කියලා කිව්වා. ඒ නිසා පින්වත්නි මේ අපි උපන්දිනයක් සමරන දවසේදී මතක් කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ විතර කල්යාණ මිත්‍රේ, බුදුරජාණන් වහන්සේ විතර මේ ලෝකෙට වටින කෙනෙක් කිසිවෙක් නැහැ පින්වත්නි. ඒ වැදූ අම්මා තාත්තට වඩා, උගන්නපු ගුරුවරුන්ට වඩා, මේ ලෝකයේ ඉන්න හැම මිතුරන්ට වඩා, සියලු දෙනාට වඩා උත්තරීතරයි බුදුරජාණන් වහන්සේ. ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ මාර්ගය පෙන්වලා දීලා තියෙන්නේ මුලින්ම. ඒ අත්වල නොසිඳ ගෙනාවන යම්කිසි කල්යාණ මිත්‍රේ, ඒ කල්යාණ මිත්‍රත්වයත් අපි ඉතාම අගය කරන්න ඕන. කල්යාණ මිත්‍රත්වයත් අපි අගය කරන්න ඕන. ඉතින් මේ මොහොතේදී එවැනි කල්යාණ මිත්‍රත්වයන් පවා විවිධ ලෙඩ රෝග ආදීන් වලට පත් වෙලා සිටිනවා. ඒ හැම දිනාටමත් අපි ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරනවා. ජීවිතය කියලා කියන එක කොයි වෙලාවෙ කොයි ආකාරයෙන් විසඳේද කියලා කිසිම කෙනෙකුට කියන්න බැරි ලෝකයක යථාර්ථයක සිටින්නේ. මේ දකින්න හිටියේ මිනිස්සය මේ දකින්න නැති වෙලා යනවා. ඒ නිසා පින්තුනේ අප්‍රමාදීව තමන්ගේ සිත පිහිටවන්න ධර්මය තුල. ධර්මය තුල සිත පිහිටවන්න කියලා කිව්වාම කොහේද හිත පිහිටවන්නේ? ධර්මයෙන් කියලා දුන්නේ පින්තුනේ මේ ලෝකය වැඩක් නැති බව. මේ ලෝකයේ නිවීමක් සැනසීමක් නැති බව. එහෙමනම් තමන්ගේ හිත පිහිටවන්න ඕන ලෝකෝත්තරත්වෙහි. ඉතින් ලෝකෝත්තරත්වෙහි සිත පිහිටුවා ගන්න තේරෙන්නේ නැහැ ලේසියෙන්. ඒකට කරන්න තියෙන පිනතුනේ මේ සියලු සංස්කාරක ධර්මය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. අනිත්‍ය වශයෙන් දකින්න කියලා කිව්වහම අපි බොහෝ දෙනා ඉතින් කල්පනා කරන්නේ අපිට ඉතින් දහම් පාසලෙන් උගන්වපු අනිත්‍ය තමයි දකින්න උත්සාහ කරන්නේ. ඒ අනිත්‍ය වැඩන්නේ. ඒක තව නිත්‍යයක්. ගොඩාක් බණ වලින්, ගොඩාක් දහම් පාසල් වලින්, අධ්‍යාපන ශාස්ත්‍රය තුලින් අපිට ලබා දුන්නු අනිත්‍ය තව නිත්‍යයක් මිසක් ඒක අනිත්‍යක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ අනිත්‍යදමයි. ඒ කායි තව නිත්‍යයක් කරගන්න එපා. ඒකෙන් වටහා ගන්න පින්න තුන් ධර්මය. අනිත්‍ය කියන්නේ අනිත්‍යමයි. ඒක තව නිත්‍යයක් කරගන්න එපා. තව අල්ල ගැනීමක්, තව දෘෂ්ටියක්, තව සංකල්පයක් බවට පත් කරන්න එපා. අනිත්‍ය 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 වශයෙන් දකින්න. අනිත්‍යේ අනිච්ඡානුපස්සේ විහෙරති බවට පත් කරගන්න. අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දකින්න. වේදනා වේදනා වශයෙන්ම දැකලා, ධර්මයේ ධර්මයේ වශයෙන්ම දැකලා, කය කය වශයෙන්ම දැකලා, අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දැකලා අත්හරින්නත් එපා, අල්ලගන්නත් එපා. ඒ කියන්නේ අල්ලගෙනත් ඉන්න, අත්හැරෙන ටිකක් අත්හැරීමනුත් ඉන්න, අල්ලගෙනත් ඉන්න කියන එක නෙමෙයි මේ. අත්හරින්නත් එපා, අල්ලගන්නත් එපා. මේ එකක්වත් කරන්න එපා. මැද ඉන්නත් එපා, අන්තයක ඉන්නත් එපා. ඊට පස්සේ කල්පනා කරයි. එතකොට මුකුත් දැනෙන්නේ නැතුව යනවා, මුකුත් නැතුව යනවා නේද? ඉතින් ඒකට තමයි අපි මේ උත්සාහ කරන්නේ. මුකුත් දැනෙන්නේ නැතුව යනකොට බය වෙනවා. මෙච්චර මහන්සි වෙන්නේ මුකුත් දැනෙන්නේ නැතුව යන්න තමයි. උපාදාන රහිත වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. වේදනා නිරෝධ කරගන්න තමයි උත්සාහ කරන්නේ. අතිශයින්ම නිදහස් කරගන්න, හාත්පසින්ම නිදහස් කරගන්න තමයි මේ උත්සාහය. හිත ඉතින් එතෙන්ට ආවම අනේ එතන මොකවත් නැහැ නේ කියලා යන්න එපා. මොකවත් නැති තැන තමයි වැදගත්ම තැන නිවනට. මොකවත් නැති තැන කියන්නේ සටහන් නැති තැනනේ. මොකවත් නැති තැන කියලා කියන්නේ බැඳීම් නැති තැන. මොකවත් නැති තැන කියලා කියන්නේ නිරෝධ වූ තැනක්. එහෙනම් මොකවත් නැති තැනක් Tamanට ඉලක්ක වුණාම ඒක අතහැරලා වෙන කොහෙවත් යන්න එපා. මේ මොකවත් නැති තැන අතිශයින්ම Taman සෙව් මාර්ගය සහ පිළිවෙත කියලා කල්පනා කරන්න. මේ ලෝකයේ ආකාස සංඥායතනය කියලා ආයතනයකුත් හැදෙනවනේ. ඒ තමයි පිරුණුතුනේ මේ අහස වගේ හිස් බවක් තියෙන එක්තරා සංඥා ආයතනය. ඒ තැන්වල ගිහිල්ලා හිර වෙන්න උවමනාවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ අනිමිත්තග්ගාහි කියන දර්ශනය, නිරෝධ දර්ශනයේදී අර ආකාසඤ්ඤායතනේ තැනෙන්නේ නැහැ. දැන් ඒ ආකාසඤ්ඤායතනේ තියෙන වෙනසයි, නිර්වාණ ධාතුවේ තියෙන වෙනසයි පින්නතුන්ට මතක් පැහැදිලි කරලා දෙන්නම්. ওই සංඤායතනවල ගිහිල්ලා හිරවෙනේ වයින් වලකින්න. ඒ ආකාසඤ්ඤායතනේ කියලා කියන්නේ පුජ්‍යලෙක් විසින් වඩන දෙයක්, මෙහෙවන දෙයක්, ඒ වගේම බලන දෙයක්, දකින දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ අනිමිත්තග්ගාහි නිරෝධ සංඥාව එවැනි දෙයක් නෙමෙයි. පුජ්‍යලෙක් විසින් ප්‍රකට කරන දහමක් නෙමෙයි. පුජ්‍යලෙක් විසින් කරන භාවනාවක් නෙමෙයි. පුජ්‍යලේක් වශයෙන් රඳවා ගන්න දේකුත් නෙමේ පින්වත්නි, තථාගතයන් වහන්සේගේ නිර්වාණ භූමිය. අන්න ඒක නිසා මේක අර සංඥායතනවල ගිහිල්ලා රැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන් නිවන් දැකීම සඳහා ඔබ අවශ්‍ය නැහැ. ඔබ අවශ්‍ය ලෞකික ලෝකයේ දේවල් රැස් කිරීම සඳහා. ඒක තේරුම් නැත්නම් නිර්වන් දැකීම සඳහා මම අවශ්‍ය නැහැ. මම කියලා කියන්නේ තම තමන්ගේ ළඟ තියෙන මමංකාරය, මමයා. පැහැදිලිද? එහෙමනම් නිවන් දැකීම සඳහා මම අවශ්‍ය නැහැ. මම අවශ්‍ය වන්නේ සංස්කාර රැස් කරන්න පමණයි. මොකද නිවනට සිටින ලොකුම බාධකය, නිවනට ලැබෙන ලොකුම බාධකය මමත්වේනේ. එහෙමනම් බාධා කරන කෙනෙක් අරගෙන නිවන් දකින්න පුළුවන්ද? බාධා කරන කෙනෙක් අරන් නිවන් දකින්න බෑ. බාධා කරන කෙනෙක් එක නිවන් දකින්න බෑ. බාධා කරන කෙනාව අපි තියලා යන්න ඕන, අතහැරලා යන්න ඕන. මමත්වයට නොපෙනෙන විදියට සැඟවිලා නිවන් මඟ ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ හිත කියන එක වරක උපමා කරනවානේ සිරගයක් කියලා. සිරගය කියන්නේ එහි බන්ධනාගාර ආරක්ෂකයෝ ඉන්නවා. ඒකොට සිරකරුවෙක් මිදෙනවා නම් මිදෙන්න ඕන, පැනලා යනවා නම් පැනලා යන්න ඕන, ඒ ආරක්ෂකයන්ට නොපෙනෙන විදියට. එවන මේ සිත නැවති ඒ ආරක්ෂක කුටියෙන් බන්ධනාගාරයෙන් පැනලා යන්න සිද්ධ වෙන්නේ ඒ මමත්වයේ නැමැති මහා සේනාංකයක් ඉන්නවා ඔබව පැනලා යනවට ආරක්ෂා කිරීම සඳහා. ආවරණය කරලා තියෙනවා. ඒවා ධර්මයේ පෙන්වලා තියෙනවා. නීවරණ නිවන ආවරණය කරලා තියෙනවා. නිවන් දකින්න ඉඩ දෙන්නේ නැති ආවරණ ධර්ම, නීවරණ ධර්ම හැටියට පින්නතුණු කියලා දීලා තියෙනවා. මෙන්න මේ නීවරණ වලට අහුවෙන්නේ නැති වෙන්න පැනලා යන එක තමයි සූක්ෂම ධර්මතාවය කියලා කියන්නේ. මාන්නයට අහුවෙන්නේ නැති වෙන්නේ යන්න ඕන. උද්දච්චකමට අහුවෙන්නේ නැති වෙන්නේ යන්න ඕන. කාම ඡන්දයන් වලට අහුවෙන්නේ නැති වෙන්නේ යන්න ඕන. ව්‍යාපාදයට අහුවෙන්නේ නැති වෙන්න යන්න ඕන. දැන් ගොඩාක් දෙනෙක් අපි මෙහෙට ආපු අය, බණහන් ආපු අයම නීවරණ ධර්මයකට අහුවෙලා ධර්මයෙන් ඈත් වුණා. එක්ක කේන්ති ගියා, ව්‍යාපාදයට අහුණා, අහුවෙලා දමල ගහලා බණහන එක නතර කරගත්තා. නැත්තම් කාමච්ඡන්දයකට අහුණා, එක්කො වෙන තැනක් හොඳයි කියලා ගියා, නැත්නම් සමාජයේ ලෝකයේ තියෙන රස්සාවක්, ව්‍යාපාරයක් වෙලෙන්න දාම කාර්තිකයකට අනේ තියෙනවා හම්දුරෝනේ, හරි බිසී බනහන්න වෙන්නේ දැන් කියලා කාමච්ඡන්දයකට අහුණා. එහෙම නැත්නම් උද්දච්චකමක්, මාන්නයක් ඇති වුණා. ඒවටත් අහුවෙලා ඔය හාමුදුරුවෝ කවුද, ඔයිට වඩා ලොකු හාමුදුරුවෝ අපි ආශ්‍රය කරලා දිනවා නේද කියලා උද්දච්චකමක් හට ගන්නවා. මනසේ අසන්සුන් බවක් හට ගන්නවා, මාන්නයක් හට ගන්නවා. ඉතින් පින්නතුනේ මෙන්න මේ දේවල් වලට අහුවෙච්ච ගමන්ම මනස බලාගෙන ඉන්න ටක් ගාලේ පැත්තට ඇදලා ගන්නවා, ඇදලා අර ගන්නවා. නමුත් අඥාන මනුස්සය දන්නේ තමන් අහු උනේ මාරයට කියලා. එයා හිතනවා තමන් ගත්තේ හරි තීරණේ කියලා. නෑ, තමන් ගත්තේ වැරදි තීරණේ. මමත්වයට හසු වුණාම එයා හිතනවා මම හරි වැදගත් කියලා. ඒ කියන්නේ අර කුකුල් කූඩුවක් ඇතුලේ ඇති කරන එක කුකුලෙක් බොහොම ආඩම්බරයෙන් ඉන්නවා වගේ. ඒ කුකුල දන්නේ ඒ කුකුල් කූඩුව ඇතුලේ තියෙන්නේ තමන්ට විපතක් කියලා. ඒ නිසා මේ ලෝකේ ඉන්න මේ සත්වයෝ මාරයාගේ කුකුල් කූඩුව ඇතුලේ ඉන්න සත්වයෝ. සමස්ත විවිධ ආගමික ජාතික වර්ග සියලුම සත්වයෝ මාරයා නැමැති කෙනාගේ කූඩුවේ ඉන්න අර කුකුල් කූඩුවේ ඉන්න සත්වයා වගේම සත්වයෙක්. ඒ කූඩුවේ නිදහස් වෙන්නේ කවදාද? ඒ කූඩුවේ නිදහස් වෙන්නේ කවදාද? සම්මර්ෂණ ඥානය කියන එක අත්‍යවශ්‍යයි. නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න ඕන තමන්ගේ සිත පිහිටවන්න පුළුවන් තැනට. මාරයාට හසු නොවන අන්දමේ දර්ශනයක්, මාරයාට දකින්න බැරි තැනක ජීවත් වෙන්න ඕන. එනතුරු මට පුළුවන් මාරයාට දකින්න බැරි වෙන්න ඉන්න. මාරයාට දකින්න ඇති වෙන්න හැංගෙන්න තමයි පින්නතුටත් මේ මතක් කරන්නේ. හැංගෙන්න ඕනේ එතෙන්ට ගියාම පේන්නම ඉන්න පුළුවන්, මාරයාට අල්ලන්න බෑ. අර පෙනුත්නි පොළොවේ ඉඳගෙන අපිට හඳට ගල් මුගුරු වලින් පහර දෙන්න බෑනේ. අන්න ඒ වගේ මාරයා කියන බලවේගයට කිට්ටු වෙන්න බැරි තැනක් තමයි බුදුහාමුදුරු සොයාගත්තේ. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ කියන වචනේ දින ගැඹුරු ඕක. ඔබ යන්න මාරයාට දකින්න බැරි තැනකට. එහෙමනම් බුදුහාමුදුරු හොයාගත්ත මාරයට ලං වෙන්න බැරි තැනක් කොහෙද තියෙන්නේ කියලා. එහෙනම් පෙනුත්නි මාරයට ලං වෙන්න බැරි වෙන්න ඔබට පුළුවන්කම තියෙන්නේ අස අත්හැරියොත්, කන අත්හැරියොත්, නාසය අත්හැරියොත්, දිව අත්හැරියොත්, ශරීරය අත්හැරියොත්, සිත අත්හැරියොත් මාරයට එතෙන්ට ලං වෙන්න බෑ. හැබැයි ඔබ සිත අල්ලගත්තොත්, කය අල්ලගත්තොත්, දිව අල්ලගත්තොත්, කන අල්ලගත්තොත්, ඇස අල්ලගත්තොත් අන්න එතෙන්ට මාරයට ලං වෙන්න පුළුවන්. දැන් බලන්න ඔබ මේ සදායතන අල්ලගෙන දෙන්නේ අතහැරලා දෙන්නේ කියලා. එහෙනම් ආර්ය උතුමෙක් කියලා කියන්නේ සදායතන අතහැරලා ඉන්න පුළුවන් සිතක් උපදවාගත්ත කෙනෙක්. විමුක්ති සිත. ඒ කියන්නේ හිතක් නැහැ කියන එකනේ. විමුක්ති ඥානය. ඥානයක් නැහැ කියන එක. නමුත් ඔකට කට්ටිය හකමැති. හම්දුනේ ඥානයක් නැහැ කිව්වම නිකන් හරි නෑ වගේ නේද? මොකද අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඥානවන්ත වෙන්නනේ. ඥානවන්ත වෙන්න, ඥානවන්තයි කියලා කියන්නේ නිගරු නාමයක්, ඒක ගරු නාමයක් නෙමෙයි. විමුක්ති ඥාන කියලා කියන්නේ ගරු නාමයක්. ඒ කියන්නේ ඥානයක් නැහැ, මොනම ඥානයක්වත් නැහැ. එහෙනම් බුදුවරුන්ට මොනම ඥානයක්වත් නැහැ බුදුහාමුදුරන්ට. ආර්ය උතුමන්ට මොනම ඥානයක්වත් නැහැ. ඒ කියන්නේ මොනම උපාදානයක්වත් නැහැ කියන එක නෙමෙයි කියන්නේ පින්වත්නි. නමුත් අපේ මිනිසුන්ට ඥාන තියෙන නිසා බුදුහාමුදුරන්ට දසත්තය ඥානකේ කියන ඥාන තම තමයි ඉන්නවා. හැබැයි දසත්තය ඥානවලින් කියවෙන්නේ මේ විමුක්ති ඥානය ගැන තමයි. අපේ මිනිස්සු මේ හිතන තරමේ මේ සංස්කාර ඥානයක් නෙමෙයි. දසත්තය ඥාන තියෙනවා. ඒවෙන් කියවෙන්නේ විමුක්ති ඥානයක් ගැන. ඒ කියන්නේ ඥානයක් නැහැ කියන එක. විමුක්ති ඥානය කියන එකෙන් අදහස් වෙන්නේ ඥානයක් නැහැ කියන එක. ආයිර අඩු කරන්න ඉඩදී නො මාත් එක්ක හෝමද විමුක්ති ඥාන කියන්න ඥානයක් නෑ කියන්න ඒක මා අපහසයක් හිද කියල ඉදන්න පුළුවන්. ඒ බ්ලෞකික ලෝකයට සාපේක්ෂිතව කල්පනා කරපු එක්තරා ආකාරයකදී තමයි ඒ ඇත්තන්ට ලෞකික පරමාර්ථවල ඉන්න අයට තමයි ඒකෙම හිතෙන්නේ. නමුත් ඒක යථාවබෝධය කරපු කෙනාට හිතෙනවා මේ ඥානෙන් නිදහස් වීමම කොච්චර වටිනවද කියලා. එහෙමනම් ලෞකික ලෝකයේ අර මොකක්වත් දන්නේ නැති කෙනෙකුට ඥානයක් නැහැ කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. පරිපූර්ණ සියල්ල අවබෝධ කරගත්තා කියන යථාර්ථය. එතෙන්ට ගියාම කිසිම උපාදානයක් නැති හේන් කිසිම ඥානයක් නැහැ. කිසිම තත්වයක් නැහැ. කිසිම තරාතිරමක් නැහැ. කිසිම ඥානයක් නැහැ බුදුරයා. ඉතින් බලන්න ඔබට ඥාන තියෙනවද කියලා. අපෝයෝ තියෙනවා. ඉන්ද්‍රිය ඥාන තියෙනවා. මොකද මම මේ ඉන්ද්‍රියන්ගෙන් අරගෙන දේවල් ගොඩ ගහගෙන ඉන්නවා. ඒ නිසා මට තියෙන ඉන්ද්‍රිය ඥානය. මට පුරුෂයෙක් හැටියට ඥානයක් තියෙනවා. මට ස්ත්‍රියක් හැටියට ඥානයක් තියෙනවා. ආ ඊට පස්සේ මම ආගමිකයෙක් හැටියට මං අහවල් ආගමේනේ ආගමික ඥානය තියෙනවා. මම අහවල් රටේනේ ඒ පිළිබඳව ඥානය තියෙනවා. මට මම පුජ්‍යලයෙක් වෙන කොටින්ම කියතොත් මම සත්‍යයේ පුජ්‍යලයෙක් අන්න පුජ්‍යල ඥානය තියෙනවා. මතක තියාගන්න ඔය හැම දෙයකම නිදහස් වුණාට පස්සේ විමුක්ති ඥාන ඒ කියන්නේ ඥානයක් නැහැ. ඥානයක් නැති තැනට එන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ පුදුම දුකක් විඳින්න ඕන අඥාන වෙන්න. අඥාන කියලා කියන්නේ ඥානයක් අත්කර නොගත්. එතකොට අපි මේ සමාජයේ ඉන්න අයට අඥානය කියලා කියනවා. ඒ ඇත්ත අඥානය නෙමෙයි. ඒ ඇත්ත මොනවා හරි ඥානයක් ඇති කරගත්ත අය. ඒ වැරදි ඥානයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ඇත්තන්ට පාවිච්චි කරන්න ඕන අඥානය නෙමෙයි වැරදි ඥානයක් අත් කරගත්ත අය. අඥානය කියලා කියන්නේ ඥානවන්තය කියන්නේ ලෝකෙ ග්‍රහණය කරපු කෙනාට. අඥානය කියලා කියන්නේ ලෝකෙ අතහැරපු කෙනාට. ඒ නිසා අඥානයෙක් වෙන මහන්සි වෙන්න ඕන. දැන් ඉතින් වචනාර්ථයට අනුව අපි ඉගෙන ගත්ත ක්‍රමයට අනුව නම් අපි පසුබෑමක් ඇති කරගන්න පුළුවන්. අනේ අපිට බෑ අඥානයෙක් වෙන්න කියලා. අඥානයෙක් වෙන්න නැත්තම් නිවන් දකින්නේ නෑ. අඥානයෙක් වෙන්න නැත්තම් නිවන් දකින්නේ නෑ. අඥානයෙක් වුණොත් පමණයි නිවන් දකින්න පුළුවන්. පින්නතුනි අපි අහලා තියෙන වචනයක් ජයග්‍රහණය නැවති දොරටුවෙන් පිට වුණොත් පරාජය මුණ ගැහෙනවා ඇති. පරාජය නැවති දොරටුවෙන් පිට වුණොත් අපිට ජයග්‍රහණය මුණ ගැහෙනවා ඇති කියලා. ඒ නිසා අපිට දොරවල් දෙකක් ඉස්සරහදී හම් වෙයි. ජයග්‍රහණයේ දොරටුවයි පරාජයේ දොරටුවයි. අර දහම් වැකියට අනුව ඔබ තෝරගන්නේ මොන දොරටුවද? ඔබ තෝර ගන්න ඕන පරාජය නැවති දොරටුව මක් නිසාද? ඒ දොරටුවෙන් ගමන් කළාම ජයග්‍රහණය නැමති ප්‍රතිඵලය ලැබෙන නිසා. එනිසා අතහැරීම කියන ගුණයෙන් ඔබ පිට වුණොත් ඔබට මේ ලෝකේ තියෙන සියල්ලම ලස්සනට බුද්ධි විඳින්න ලැබේවි. අතහැරීම කියන මාර්ගය තෝරගත්තොත්, අල්ලා ගැනීම කියන මාර්ගය තෝරගත්තොත් ඔබට මේ ලෝකේ තියෙන සියල්ල අහිමි වේවි. ඔබට සියල්ලම ඔබට ලබන්න ඕන නම් ඔබ මේ අතහැරීමේ මාර්ගය තෝරගන්න ඕන. මේ ලෝකෙ මේ මිනිස්සු මේ ලස්සන රටක ජීවත් වෙනවා, ශ්‍රී ලංකාව නැමති රටේ. මේ රටේ ලස්සන මල් තියෙනවා, දියෑලි තියෙනවා, ගහකොළ තියෙනවා. මේ එකකවත් තියෙන අසිරිය, මේ එකකවත් තියෙන ලස්සන රසාස්වාදය මේ රටේ ඉන්න මිනිස්සු බොහෝ දෙනා විඳින්නේ දකින්නේ. ඒ මිනිස්සු ඒ මලක තියෙන ලස්සන දකින්න නැතුව, කැලේ තියෙන ලස්සන දකින්න නැතුව, ඇලේ දොලේ තියෙන මිහිරි හඬ රස විඳින්න නැතුව ඒව උඩින් පැනලා ගිහිල්ලා අර මලකඩ කාපු බැරල්ලෙකින් පෙරන කසිය වීදුරුවක් ගහලා එනවා අපේ උන්දල ගමේ. ඇයි උන්ට බැරිද මේ කැලේ තියෙන ලස්සන අහගෙන ඉන්න? අර දියැලකින් වැටෙන ඒ දිය වක්කඩකින් වතුර වැටෙන හඬේ තියෙන මිහිරියාව රස විඳින්න අපි ඉගැන්වුවේ නෑ පාසලේ. ඒ රස වින්දනේ දන්නේ නැති නිසා කිසිම රසඥතාවයක් නෑ. එවැනි වක්කඩක් උඩින් පැනලා ගිහිල්ලා කසිය බෝතලයක් ගහලා ඉනවා. එනිසා අපේ මිනිස්සුන්ට සහනාධාර වශයෙන් දිය යුත්තේ මොළය, සහනාධාර වශයෙන් දිය යුත්තේ දහම, සහනාධාර වශයෙන් අපි ලබා දිය යුත්තේ ඥානය. මේගොල්ලන්ට සම්‍යක් ඥානය ලබා දිය යුතුයි. ඉතින් ඒකට උදව් කරන්න සියලු දෙනාම උදව් කරන්න, මේ ධර්මය අනිත් අයට ෂෙයා කරන්න, බෙදා දෙන්න, පණිවිඩේ කියා දෙන්න, ජීවිතේ තේරුම් ගන්න. මමත්වය දුරු කරගත්තොත් පමණයි පින්නතුනේ මේ ලෝකේ සියල්ල රස විඳින්න පුළුවන්. මමත්වයේ තියෙන මනුස්සයා අතිශය මානසික පීඩනයක, මානසික තැවුලක, අතරමං වුණු ස්වභාවයක ජීවත් වෙනවා. මමත්වයේ දුරු වෙන්න පින්නතුනේ මනෝ සංචේතන ආහාර ලබා නොදෙන තරමට. මනෝ සංචේතන ආහාර කියලා කියන පින්නතුනේ අන්තයකට වැටිනු දෘෂ්ටිගත චේතාන්විත වේදනාත්මක ගොඩනැගීමක් මත ලබා දෙන මානසික වින්දන ආහාරයක් තියෙනවා. ඒ ආහාරය ලබා දෙනකොට පින්නතුනේ මමත්වය වැඩිනවා, පෝෂණය වෙනවා. එහෙම තමයි මමත්වේ ජීවත් වෙන්නේ මනෝ සංචේතන ආහාරවලින්. ඉතින් මේ දෘෂ්ටියකට නොවැටෙන ධර්මයේ විමසනකොට, දෘෂ්ටියකට නොවැටෙන ධර්මය අහනකොට මේ ආහාරය අඩු වෙනවා. ආහාරය අඩු වෙනකොට මමත්වය මෙතනින් පලා යනවා, මිය යනවා. අවිද්‍යාව පොවන්න පොවන්න මමත්වය වැඩි වෙනවා, විද්‍යාව පොවන්න පොවන්න මමත්වය නැති වෙනවා. වෛරසයක් එළවල දානවා වගේ දෙයක්. දැන් වෛරසයක්, කොරෝනා වෛරසය ඇති වුණාම හුස්ම ගන්න බැරුව මිනිස්සු මැරෙනවා. මමත්වය, මිනිස්සුන්ගේ මමත්වය නැමැති වෛරසය මේ කොරෝනා වෛරසයට වඩා දරුණුයි. හුස්ම ගන්න නෙමෙයි, මිනිස්සුන්ට ජීවත් වෙන්නත් බෑ මේ මමත්වය නැමැති වෛරසය ආවම. ජීවිතේ අඳුර වෙනවා. මේ මමත්වය කියන වෛරසය එළවල දාන්න ඕන කොරෝනා වෛරසයට කලින් කියලා හිතන්න ඕන. එයන් කිසි කෙනෙකුට මේ කොරෝනා වෛරසය වැළඳුනා කියලා හිතමුකෝ. දහම්මග යන කෙනෙක් දැන් තෝරගන්න ඕන මේ කොරෝනා වෛරසයද මං ඉස්සෙල්ලා එළව ගන්නේ මමත්වයේ වෛරසයද කියලා. ඒ මැව්වොත් මං එයාට කියනවා වඩා උතුම් දරුවෝ කොරෝනා වෛරසය එළව ගන්නට කලින් ඔබ මමත්වයේ වෛරසය එළව ගන්න. ඊට පස්සේ කොරෝනා වෛරසෙත් ඔබට එළව ගන්න හැකියාව ලැබේවි. සංසාරේ මහා දුක් විඳින වෛරසයක් ඔබ නැති කරගත්තා වෙනවා. අර වෛරසයෙන් මේ ආත්ම භාවය විතරක් නැසාවේ, හැබැයි මේ මමත්වයේ නැමැති වෛරසයෙන් ඔබගේ මුළු භවයම විනාශ කරනවා, සංසාරම විනාශ කරනවා. මොකද්ද කරන්න තියෙන්නේ අපිට නිවන් දකින්න? නිවන් දකින්න කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් ඉතින් අපි බණ අහලා වැඩක් නැහැ, භාවනා කරලා වැඩක් නැහැ. නෑ, මේ වචනේ මොකද්ද තේරුම කියලා හොයන්න. හොඳට මතක තියාගන්න ඔබ මේ කාගෙන්ද ධර්මය අහන්නේ කියලා, මොන වගේ කෙනෙක්ගෙන්ද මේ ධර්මය අහන්නේ කියලා හිතන්න. එතකොට හිස් වචන කතා කරනවද, අර්ථ ශූන්‍ය වචන කතා කරන කෙනෙක්ද නැද්ද කියලා ඔබ තීරණය කරන්න. තීරණය කළා ඒ වචනය ප්‍රකාශ කරන කෙනා අනුව කල්පනා කරන්න මේ මොකද්ද කිව්වේ කියලා. නිවන් දකින්න කරන්න දෙයක් නැහැ කිව්වහම ඔබ කල්පනා කරන්න මේ වචනේ ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. අමුවෙන් මෝඩෙක් වගේ හුදු වචන සංඥා විතරක් අරගෙන තමන්ගේ අර පෙර කරපු දේවල් ටික කර කර ඉඳීවි කියලා. එහෙමනම් එතකොට එතෙන්ද මේ වචන ගැලපෙන්නේ නැහනේ. දැන් පෙර කරපු දේවල් ටිකම ඔබ කර කර හිටියොත් එහෙම ඔබ නිවන් දකින්න යන කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා දාර්ශනික බුද්ධියක් ඕන යමක් තේරුම් ගන්න පිටුනේ. නිවන් දකින්න කරන්න දෙයක් නැහැ. ඇයි එහෙම මතක් කරන්නේ? කළොත් නිවන වැහෙනවා. එහෙනම් නොකර ඉන්න ඕන. නොකර ඉන්නවා කියන්නේ ක්‍රියාවක්ද නැද්ද? නොකර ඉන්නවා කියන්නේ ක්‍රියාවක්ද නැද්ද? ඒක ක්‍රියාවක්. එතකොට මේ මහා දාර්ශනික වදනක් මේ නිවන් දකින්න කරන්න දෙයක් නැහැ කිව්වහම ඒ නිසා තමන්ගේ බුද්ධි මහිමේ අනුව තමයි ඒක ගෝචර වෙන්නේ. අමු අඥානයෙකුට මේක ඇහුනොත් මේ ඉතාලම ලඝු කොට මේක තේරුම් ගන්නවා. දවසක් මම බොහොම පිරිසකට කිව්වහම ඉතින් ඒගොල්ලෝ හරිම ලඝු විදියට ඔක ගත්තා. නමුත් මම යනකොට කිව්වා එයාටන්ට ඔයාටත් නිවන් දකින්න කරන්න දෙයක් නැහැ කියන එක තේරුම් ගන්න නම් මුළු ත්‍රිපිටකයත් කියවලා අටුවා ටිකත් කියවලා ලෝක දාර්ශනිකය පොත් ටික ඔක්කොමත් කියවලා මේක තේරුම් ගන්න වෙනවා කියලා මම මතක් කළා. හේතුව ඒ තරම් මේක හරි ගැඹුරු වචනයක්. එතකොට මම මේ හදාපු දෙයක් ඔබ බුදුහාමුදුරුවෝ කොහෙද කියලා දෙන්නේ? බුදුහාමුදුරුවෝම දෙයක් කියලා නැහනේ. නිවන් දකින්න ඔයක කරන්න කියලා තියෙන්නේ නෑ. අර අගේට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා කම්ම නිරෝධාය සංවත්තති. නිවන් දකින්න කරන්න දෙයක් නැහැ. කළොත් නිවන් දකින්නේ නැහැ. ඉතින් බුදු වදනනේ මේ දේශනා කරන්න පිළිවෙතනේ. මගේ ගෞතම තථාගතයන් වහන්සේ දේශනා නොකරපු දෙයක් දේශනා කරන්න මට අයිතියක් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා නොකළ ධර්මයක් මට දේශනා කරන්නත් බෑ. හැකියාවකුත් නැහැ, කියවෙන්නෙත් නැහැ පින්වතුනේ. මම කතා කරනවා දේශනා කරනවා කියන දෙයට වඩා ඔබෙන් ගිහිල්ලා තථාගතයන් වහන්සේ ධර්මයට විවෘත වූ තැනකින් කතා කරන කෙනෙක් දේශනා කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ ඒ එබැවින් පින්වත්නේ ඔබ මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. පින්තුණු මතක් කරලා ඇති හොඳට මතක තියාගන්න ඕන මේ ධර්මයේ ගැඹුරු වචන තියෙන දහමක්. ඒ නිසා සරල බුද්ධීන් තියන අය මේක අහලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට අර සරල බණ භාවනාවක් ඒ වගේම සරල ප්‍රතිපදාවක් තමයි ඒගොල්ලන්ට මූලික වශයෙන් අධ්‍යයනය කරන්න කියලා දෙන්න ඕන සරල පොත් ටිකක් බලන්න කියලා. ඒ නිසා මාගේ ධර්මදේශනා සහ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන උදවියට අතිශය තියුණු ඥානයක් තිබිය යුතුයි. ඒ වචන මහා පැතුරුණු පරාසයන් කරා වීදී යනවා. ඒ නිසා සම්බුද්ධ වචනේ තියෙන ගැඹුරුම හරය අරටුවම ගෙනල්ලා අපි පින්නතුන්ට ලබා දෙනවා. දැන් මම හොඳ ධර්මයේ භාවනාව දියුණු කරගත්ත පින්වත් මහත්මා කෙනෙක් හිටියා. ඒ මහත්මා හරියට සතිය දියුණු කරන කෙනෙක්. මම දකිනවා මුළු දවසේම සති භාවනාවේ යෙදෙනවා. කොච්චරද කියලා අවුරුදු 15ක් 20ක් තිස්සේ ආ යෙදෙනවා. ඔහු මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මම ඊටාම සතිය දියුණු කර කෙනෙක්. දැන් මම බයික් එකේ යනකොට බයික් එකේ යන සිහියෙන් මං යන්නේ. ඔහුට මොටෝ සයිකලයක් තිබ්බා. මොටෝ සයිකලෙන් තමයි ඔහු එන්නේ භාවනාවට. එතකොට මම උදෑයා බලලා සීනාව පහල කරලා ගිහුවා. ඉතින් මහත්තයෝ ඔය සිහිය අල්ලම් මොකට යනවද? මහත්තයෝ ඔය සිහියත් අතහැරලා යන්න, සිහිය නැතුව යන්න කියලා. දැන් පරිචයක් නැති මිනිස්සෙකුට මේ වචනේ කිව්වනම් සිහිය නැතුව යන්න කියලා කිව්වනම් වෙන එකක් ගන්නෙ. ඒ වගේම මේක දේශනා කරන්නේ කවුද කියලා තේරුම් ගත්තේ නැත්තම් මේක ගැන එච්චර සාඩම්බර ගෞරවයකින් බලන්නෙත් නැහැ. නමුත් එතුම දන්නවා මේක මේ දේශනා කරේ කවුද, මේ දේශනා කරේ මේ ස්වාමීන් වහන්සේ නමක්, මේක දේශනා කරේ ධර්මයේ පරතර නොදන්නා කෙනෙක් නෙමෙයි මේක දේශනා කරේ, භාවනා පිළිබඳව නොදන්නා කෙනෙක් නෙමෙයි මේ දේශනා කරේ, සති සම්පජඤ්ඤය පිළිබඳව දන්නේ නැති කෙනෙක් නෙමෙයි මේක දේශනා කරේ, මේ කර්මාචාර්යයන් වහන්සේ නමක් මේ දේශනා කරන්නේ, මේ වචනේ මොකක් හරි ගැඹුරු අර්ථයක් ඇති. එහෙම කල්පනා කළා අර මිනිස්සයා. පටුව හිතුවේ නැහැ, සීය නැතුව යන්න හැදුවා. හිතන්න පුළුවන් මේ මාව මරන්න හදන්නේ නැති ෂුවර් එකට කියලා. නෑ, එහෙම කල්පනා කරේ නෑ. මිනිස්සයා ඒවම ගිහිල්ල භාවනා ඉරියව්වකට පත් වෙලා සීය නැතුව යන්නේ කොහොමද කියලාම හෙව්වා. මිනිස්සයා හොයාගත්තා. හොයාගෙන පසු කාලේ මට ඇවිදින් කියනවා, හාමුදුරුවනේ දැන් මම බයික් එක යන්නේ සීය නැතුව කියලා. ඔය ඇත්තට ඕක ගෝචර වෙන්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මට නොයෙකුත් මේ වචන කියලා සමහර මිනිස්සු බනින්නත් පුළුවන්. මොකද හේතුව මේ මිනිස්සුගේ දිලිඳු මනස, කරන්න දෙයක් නැහැ, අඥානකමනේ. නමුත් ඒ මිනිස්සයා ඒකෙන් සුවය ලබනවා. ඒ තරමක් දුප්පත් මිනිස්සේ. ඒ මිනිස්සයා මට දවසක් නගරයකදී මුණ ගැහිලා මේ කිව්වා, ස්වාමීන් වහන්සේට පූජ කරන්න දෙයක් මන් ළඟ නැහැ, ඒ නිසා මගේ වන්දනාව පිළිගන්න කියලා දණ්ඩ නමස්කාරය කරලා මේ නගරයේ මැද සියලු දෙනාගේ මේ බලාගෙන ඉද්දි මහපාරේ වැතිරිලා වන්දනාවක් කළා. කිව්වා මෙච්චරයි මට දෙන්න පුළුවන් අපේ ආමඳුරන්ට කියලා වන්දනාවක් කළා. ඉතින් කොච්චර වටිනවද? මොකද්ද මේ සිහිය නැතුව යන්න කිව්වට කරපු දේ මිනිස්සයා? එහෙනම් මේ වචනේ මොනතරම් ගැඹුරුද කියලා පසක් කරගත්තේ අවුරුදු 15ක් 20ක් තිස්සේ අර භාවනා කරපු, සිහිය වඩපු, හොඳට භාවනා පිළිබඳව පරිචය ප්‍රගුණ භාවයක් තියෙන පුජ්‍යලයකට තමයි මම මේක ප්‍රකාශ කළේ. අන්න ඒ වගේ පින්නතුනේ ධර්මයේ කියන එක තේරුම් ගැනීමේ උනන්දුව තියෙන්න ඕන. සම්බුද්ධ වචනය සරල අන්දමින්, පටු අන්දමින් පොතේ තිබෙනා වූ හුදු පද ගාථා වචනාර්ථ පමණ සීමාවෙන් නතර නොවි ඊට එහා දෙයක් ගෝචර කර ගැනීමේ ශක්්‍යතාවය, කුසලතාවය තමා තුළ තියෙන්න ඕන. එහෙම තිබුණොත් ඒ අය නිවන් දකිනවා. ඒ නිසා නිවන් දොරටු ඉවර කරන කීප සැරයක්ම දොර ළඟට එක්කන් ගිහිල්ලා මේ දේශනාවේදීත් දොර ඇරලම පෙන්නුවා. තමන්ට එක තැනක් හරියට අපි ඒකට කියන ක්ලික් වෙනවා කියලා. එතකොට ඕපන් වෙනවනේ, තට්ටු කරන්න ඕන. අන්න ඒ තැන් තමන්ට හරියට ක්ලික් වුණා නම් තමන්ට එතනින් මාර්ගය විවෘත වෙනවා. එහෙමනම් අපිට ඔබට එතනින් හැකියාව තියෙනවා නිර්වාණ ධාතුවට පිවිසෙන්න. එහෙනම් බුදුහාමුදුරු කෙනෙක් මේ නිර්වාණ දොරටු අරගන්න අනුගමනය කරේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්. මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා පින්නතුන්ට ඔය ජනප්‍රිය බණවල නම් කිසි දැනක අහුවෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ පෙන්වන්නේ ප්‍රතිරෝධය, ප්‍රතිවිරෝධය. ඒක පටිසෝතගාමී ප්‍රතිපදාවක් නෙමෙයි පින්නතුන්. ඒව අයිති වෙන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවන් වලට. ඈ, ලස්සන දෙයට අවලස්සනයි කිව්වහම ඒක පටිසෝතගාමී ප්‍රතිපදාවක් හැටියට තමයි පෙන්නන්නේ. ඒ ප්‍රියමනාප දේ ඒ පිළිකුල් භාවයෙන් යටපත් කරන්න පුළුවන් කියලා පෙන්වලා දෙනවා. ඒමයිති වෙන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව. ඇලෙන දේ, ගැටෙන දෙයින් අයින් කරගන්න පුළුවන් කියලා. ඒකත් අයිති වෙන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවටමයි පෙන්වන්නේ. ඒ නිසා මේ ප්‍රතිරෝධයන් දක්වන ධර්මයක් නෙමේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඔබට දේශනා කරන්නේ. මේ ප්‍රතිරෝධයක් නැති ධර්මයක්. ඇලීම් ගැටීම් දෙකම නැති ධර්මයක්. අකාලික ධර්මයක්. අද්භූත ආශ්චර්යමත් ධර්මයක්. ඉතින් මේ උතුම් ධර්මයේ පහන අපිට ලැබිලා තියෙනවා, ලැබුණා. ඒ ගැන අතිශයින්ම අප ධර්ම ප්‍රීතියෙන් ජීවත් වන අතර ඔබට ඒ ධර්ම ප්‍රීතිය ලබා කරගන්න මඟ පෙන්වනවා. අපි උපන්දින පණිවිඩය හැටියට මතක් කළේ මට සතුටෙන් කුමක්ද කළ හැක්කේ, මම ඒ දේ කරනවා. මට සතුටෙන් කුමක්ද කළ නොහැක්කේ, මම ඒ දේ නොකර ඉන්නවා. ඒ වචනේ ඇතුලේ තියෙනවා මහා පැතුරුණු අර්ථ ධර්මයක්. අපි මේ ධර්මයවත් අසතුටෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ගහගෙන බැනලා කාර්ක කරගෙන වාද කරගෙන එහෙම කියලා දෙන්න ඕනේ නැහැ. අපිට මේ ධර්මයේ සතුටෙන් කියන්න පුළුවන් තැනකදී අපි ඒක සතුටෙන් කියනවා. සතුටක් නැත්තම් කියන්න බැරි තැනකදී ධර්ම විරෝධී ඉන්න පිරිසක් පිරිච්ච තැනක් නම් අපි එතෙන්ද නිහඬ වෙයි. එතෙන්ට අපි ධර්මය කියලා දෙන්න යන්න ඕනේ නැහැ. ධර්මයේ වැරදි කියන මිනිස්සුන්ට ධර්මයේ නිවැරදිකම පෙන්වන්න අපි උත්සාහ කරන වෙලාවේ ධර්මයේ හොයන අහිංසක මිනිස්සෙක් වාගෙන ගිහලා බර ටිකක් කියනවා. ඒක තමයි මගේ බුදු පියාණන් වහන්සේගේ චරිතය, ආදර්ශය. මේ ධර්මයේ පයි කියන මිනිස්සුන්ට එලෝ එලෝ ධර්මයේ කියන්න දුන්නේ. කොහේ හරි ඉන්න දාසියක් හරි වෙන්න පුළුවන්. ඈ හීන කුලයක දුප්පත් මිනිස්සෙක් වෙන්න පුළුවන්. සුනීත සෝපාක වැනි අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. හොයාගෙන ගිහිල්ලා එතෙන්ට බන ටිකක් කියනවා. අර ධර්මයත් එක්ක තර්කවාද කරන අයත් එක්ක ගැටි ගැටි හිටියේ නැහැ මගේ බුදු පියාණන් වහන්සේ. ඉතින් ඒ නිසා තමයි මේ ආදර්ශය අරගෙන තමයි මට සතුටෙන් කුමක්ද කළ හැක්කේ, සතුටෙන් ඒ දේ මම කරනවා. මට සතුටෙන් කුමක්ද කළ නොහැක්කේ, ඒ දේ මම නොකර ඉන්නවා. ඒක තමයි උපන්දින පණිවිඩය හැටියට අපේ පින්වතුන්ට ලබා දුන්නේ. ඒක හොඳටම මතක තියාගන්න ඕන. පින්වතුන්ගේ ජීවිතවලටත් ලොකු දෙයක් එකතු කරාවේ, පරිපූර්ණ දෙයක් එකතු කරාවේ තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න, හැඩ කරගන්න. ඉතින් පින්වතුන්ට අද දවසේ ස්වාමිදාසගේ උපන්දිනය මුල් කරගෙන අනුශාසනයක් සිද්ධ කළා. පින්වතුන්ගේ ජීවිතයේ අප්‍රමාදීව ධර්මය තේරුම් ගන්න මහන්සි වෙන්න, එක දිගට මහන්සි වුණොත්, එක දිගට ධර්මයේ ඇසුවොත්, එක දිගට ධර්මයේ ප්‍රගුණ කළොත් මේක සද්දිනකින් අවබෝධ කරගන්න පුළුවන්, එක දවසකින් අවබෝධ කරගන්න පුළුවන්, තුන් මාසිකින් අවබෝධ කරගන්න පුළුවන්, අවුරුද්දකින් අවබෝධ කරගන්න පුළුවන් වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ නිසා කුසලයේ පිරිහවා ගන්න නැතුව එක දිගට ධර්මයේ වඩන්න ඕන, අහන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන පිළිතුරේ. එහෙම තමන්ට ශක්තිය ලැබුණොත් ඒකාන්ත වශයෙන් විවිධ ගැටලු ලැබෙනවා, බාධක ලැබෙනවා, මාර බන්ධන ලැබෙනවා. ඒ නීවරණ ධර්ම තමන්ට පැමිණෙනවා. ඒ දස සංයෝජන ධර්ම බිඳගෙන යන්න පුළුවන් ශක්තිය තමා තුළ ඇති වෙන්නට ඕන. හොඳ විනිවිදය දක්නා වූ තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන. මේ ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා, බල කියන මේ සියල්ල ඒකරාශී කරගෙන ඒ අවදියෙන් තමන් මේ ගමන ගියොත් ඒකාන්ත වශයෙන් තමන් ජය ලැබනවා. ඒ නිසා ලෝකේ තියෙන දරුණුම වෛරසය තමයි මමත්වය නැති කරන්න එන්නතක් ලෝක නිෂ්පාදනය වෙන්නේ. ඒ එන්නත හොයාගත්තේ බුදුහාමුදුරුවෝ. ඒ එන්නත තමයි සද්ධර්මයේ නැවති එන්නත. ඒ නිසා කොරෝනා වෛරසයෙන් සිදු කරන අපරාධය සුළුයි, මමත්වයේ හේතුවෙන් ලෝකයට සිද්ධ කරන අපරාධය වැඩි. ඒ නිසාවෙන් කොරෝනාවලට කලින් මමත්වය දුරු කරගනිත්වා කියලා ලෝකවාසී සත්ත්වයන්ට අපි මතක් කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සත්ම වේවා, සූපත් වේවා. අද දවසේ පින්වත් දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ ඒ පින්වත් ස්වර්ණ පෙරේරා මැතිණිය සහ ඒ වගේම අශෝක පෙරේරා මැතිතුමන්, එතුමන්ටත් එතුමන් ඒ දෙපළගේ පවුල්වල සහ සම්බන්ධ වෙන හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපළටත් තුන් වගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. එම පින්නතුන් සහ ලෝකවාසී බොහෝ පින්නතුන් මේ හැම දෙනාගේම සුභාශිංසන ඉතාම ආශිර්වාදාත්මකව අප පිළිගත් බවත්, ඒ හැම දෙනාටමත් තුන්වන්ගේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා, ධර්ම දහම් අවබෝධයන් දියුණු පමුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපන්දිනය නිවති කරගෙන නොයෙකුත් අන්දමේ ස්වාමීන් වහන්සේට පරිත්‍යාගයන් සිදු කරපු අනුග්‍රහයන් දක්වපු පිරිස ඉන්නවා ශ්‍රී ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටමත් තුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ඒ ඇත්තන්ගේ උතුම් සිත් බලාපොරොත්තු සඵල සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේට මයික්‍රෝෆෝනයක් පූජා කරමින් ඒ කටයුතු කරපු වෛද්‍ය දිස්නාමුදලිකේ පින්වත් මෑතිනියට අපි විශේෂයෙන්ම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම අනෝභා විජේසූරිය මහත්මිය ඇතුළු ඒ දායක පින්වතුන් බොහෝ දෙනා එකතු පහදු කරගෙන එතුමිය ස්වාමීන් වහන්සේට මේසයක් පරිත්‍යාග කිරීමක් සිදු කළා. ඒ වෙනුවෙනුත් අපි එතුමියට පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා. ඒ වගේම අපිට ගාල ප්‍රදේශයේ අයිරංගනී මහත්මිය මතක් කළා. ධර්ම සේවාවන් සිදු කරපු පින්වත් මහත්මා කෙනෙක් වන ඒ සිරිවර්ධන උපාසක මැතිතුමාට ආයුරාරෝග්‍ය සැපවර්ධනය ප්‍රාර්ථනා කරන්න කියලා. එතුමන් මේ මොහොතේදී කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි සත්කාරයකේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. එතුමන්ට ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා. ආයුරාරෝග්‍ය සපවර්ධනය ඇතිවී චිරජීවනයෙන් ලොවට තව බොහෝ මෙහෙවරන් කරන්නට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රෝග ව්‍යසනයන් වලට ලක් වෙලා රෝගාතුරව සිටින අපගේ දායකකාරක පින්වතුන්, දායකකාරක පින්වතුන් නොවන සියලු දෙනා මේ මොහොතේ ඉන්නවා. ඒ හැම දෙනාටත් තුන්වන්ගේ ආශිර්වාදය වේවා. පින්වත් සිටුවිලි සිත්වල පහළ වේවා. හැම දෙනාටම තව කාලයක් ධර්මයේ වඩා ගන්නට සිත් දරන්නා වූ හැම දෙනාටම ඒ ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රෝග ව්‍යසනයන් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ අතිකරු ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලුම වෛද්‍ය මණ්ඩලය උත්සාහයකය දෙනවා. ඒ හැම දෙනාටමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී හැම දෙනාටමත් මේ රෝග ව්‍යසනයෙන් දුරවීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිනිසුන්ට තියෙන විෂම ලෝභයන් දුරු කරලා සද්ධර්මයේ මුල් කරගෙන ජීවිතය ගොඩනගා ගන්න ඕන. ජීවිතයේ සාර්ථකත්වයේ දියුණුව කියන එක පවතින්නේ හුදු භෞතික සම්පත් මත පමණක් නොවන බවත්, උතුම් වූ සිත් තුළ ගුණධර්ම වඩා දියුණු කරගත යුතු බවත්, මානසික සතුට සියලු ධනයන් පරදන බවත් සියලු ලෝකවාසී සත්වයන්ටම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සම්බුදු සරණ වේවා සුවපත් වේවා.